මට සිටින ඉතා හොඳ මිත්‍රයේ ප්‍රධාන සම්මන්ත්‍රණයේ මා කතා කරන සෑම සැසිවාරකදීම පැළඳීම සඳහා මට අලුත් තායි පැටියෙක් එවයි. ඔහුට ඉතා හොඳ රහසක් ඇත. ඔබ එහෙම නොසිතන්නේද? මගේ තරුණ මිතුරාට අසීරු අභියෝග කීපයක් ඇත. ඒවා යම් ප්‍රමාණයකට ඔහුව සීමා කළද වෙනත් අංශවලින් ඔබ ඔහු අසාමාන්‍ය. උදාහරණයක් ලෙස ධර්ම දූතයෙකු ලෙස ඔහුගේ නිර්භීතකම මොසායගේ පුතුන් අභිභවායයි. මා එය විශ්වාස කරන්නේ ඔහුගේ විශ්වාසයේ චාම් බව ස්ථීර බවක් ඇති කරන නිසාය. මම ස්ටේකේ සිත විශ්වාස කරමි. යේසු ක්‍රිස්තුස් වහන්සේගේ පසු දවස්වල සුද්ධවන්තයන්ගේ යුත් ස්වභාවයේ සමාජිකයෙක් නොවන සෑම කෙනෙක්ම මෝමන්ගේ පොත කියවා නැති අතර එහි සත්‍ය ගැන සාක්ෂියක්ද නැති බව සිතා ගැනීමට නොහැකිය. ස්ටේකේ ජීවිතයේ ඒක සිද්ධියක් මට ඔබට කියමි. ඔහු සිය සොහොයුරා බැලීමට ගුවන් යානයකින් ගිය පළමු හුදකලා ගමන එයයි. ස්කොට්ලන්ඩ හිඳගෙන සිටි පුජ්ජලයා හා ඔහු කළ කතාව ඔහු අසල හිඳගෙන සිටි අසල්වැසියාට ඇසිණි. හෙලෝ, මගේ නම ස්කොට්. ඔබගේ නම කුමක්ද? ඔහුගේ ඇසු සිටි අය සිත නම කිවේය. ඔබ කරන්නේ මොකද්ද? මම ඉංජිනේරුවෙක්. ඒක හොඳයි. ඔබේ පදිංචිය කොහෙද? ලොස් වේගස් වල අපේ දේව මාලිගාවක් එහි තියෙනවා. මොමන් දේව මාලිගාව තියෙන තැන ඔබ දන්නවාද? ඔව්, ඒ ලස්සන කොට නැගිල්ල. ඔබ මොමන් වරෙක්ද? නැහැ. හොඳයි, ඔබ එසේ විය යුතුයි. එය ශ්‍රේෂ්ඨ ආගමක්. ඔබ මොමන්ගේ පොත කියවා තිබෙනවාද? නැහැ. හොඳයි, එය ශ්‍රේෂ්ඨ පොතක්. ඔබ කියවිය යුතුය. මම මුළු හදින්ම ස්කොට් හා එකඟ වෙමි. මෝමන්ගේ පොත ශ්‍රේෂ්ඨ පොතකි. මෝමන්ගේ පොත හැඳින්වීමේ පිටුවේ සඳහන් අනාගත වචන ජෝසෙෆ් ස්මිත්ගේ වචන මට නිතර අනුනාද වේ. මෝමන්ගේ පොත පොළොව මත පොත්වලින් ඉතාම නිවැරදි පොත කියාද තවද අපගේ ආගම මුල්ගල එය බවද වෙන කිසිම පොතක් මුල ධර්මයට වඩා මේ පොත අනුව ජීවත් වෙමින් මිනිසෙකුට දිව්‍යන් වහන්සේ වෙතට ළඟා වඩා ළංවීමට හැකි බව මම සොහොයුරන්ට කිවෙමි. Than by any other book. මේ වසරේ අපගේ ඉරුදින පන්තිවල අපි මොමන්ගේ පොත අධ්‍යයනය කරන්නෙමු. අපි සූදානම්ව සහභාගී වන විට අපි ස්කොට්ගේ නිර්භීත ආදර්ශ වන අපගේ ආගමේ නවන අයට මෙම විශේෂ සුද්ධ ලිවිලි ගැන අපගේ ප්‍රේමය බෙදා ගැනීමට අප පොළඹවනු ලැබේ. මොමන්ගේ පොතේ ප්‍රධාන මාතෘකාවේ පළවෙනි නීපාය පළවෙනි පරිච්ඡේදයේ අවසාන පදය කියවේ. නීපාය මෙසේ ලියයි. ස්වාමීන් වහන්සේ විසින් තෝරාගත් සෑම අය මම උත්සාහ උන්වහන්සේගේ මෘදු කරුණාව ඇති බවද ඔවුන්ගේ ඇදහිල්ල කරන කොටගෙන ඔවුන්ව මුදා ගැනීම බලය දක්වා බලවත් කරන බව මම නීපායි ඔබට පෙන්වමි. මොමන්ගේ පොත ස්වාමීන් වහන්සේගේ මුදු කරුණාවට මෙම පසු දවස්වල සඳහා ආරක්ෂාකාර ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ ඉතා නිවැරදි බව අපට ඉගැන්වීම මගින් අපව ගලවා ගන්නා අන්දම ගැන කතා කිරීමට මම කැමැත්තෙමි. මොමන්ගේ පොතේ බොහෝ කතා ගැලවීම ගැන කතාය. ලීහයි සිය පවුල සමග වනාන්තරයට පිට වී ගිය ජෙරුසලෙමේ විනාශයෙන් ගැලවීම සඳහාය. යුදවරයන්ගේ කතාව ගැලවීමේ කතාවකි. එය මැලකයිට්ස් වරුන්ගේ කතාවකි. බාල ඇල්මා පපායෙන් ගලවා ගන්නා ලද හීලමන්ගේ ගැටවර රණ සුවරත්වය සරණයේදී ගලවා ගන්නා ලදී. නීපයි සහ ලීහයි සිරගෙයින් ගලවා ගන්නා ලදී. ගලවා ගැනීමේ මාතෘකාව මොමන්ගේ පොතේ මුළුල්ලේම ප්‍රත්‍යක්ෂයක් වේ. මොමන්ගේ පොතේ එන එක සමාන කතා දෙකක් වැදගත් පාඩමක් කියා දෙයි. පළමුවෙන්න මොසායාගේ පොතේ 21 වෙනි පාඩමේ ආරම්භයේ මෙහි ලිම්හි රජතුමා නීපයි දේශයේ ජීවත් වන බව අපි ඉගැන්වෙමු. ලේමන් වරු ලිම්හි ජනයාට විරුද්ධව යුද ප්‍රකාශ කරති. යුද්ධයේ ප්‍රතිඵලය වූයේ ලේමන් වරු පාලනය කිරීමට ලිම්හයි රජතුමාට ඔවුන් ඉඩ දීමේ. නමුත් ඔහු ඔවුන්ගේ වහල් භාවයේ සිටිනු ඇත. එය ඉතා අපහසු සමාදානයකි. ලිම්හයි ජනතාව ලෑමන් වරුන්ගේ බැනම් වලින් පිරී සිටියදී ඔවුන්ට විරුද්ධව සටනට යාමට ඔහු රජතුමා හේතු ගැත්තුව. තුන්වරක් ඔහුව පරාජය කරන ලද විශාල බරක් ඔවුන් මත පවතන ලදී. අවසානයේදී යටපත් වූ ඔහු ඔවුන්ව ගලවා ගන්නා ලෙස ස්වාමීන් වහන්සේට බලවත් ලෙස මොර ගැසුව. 21 පරිච්ඡේදයේ 15 පදයෙන් ස්වාමීන් වහන්සේගේ ප්‍රතිචාරයට අපට කියයි, තවද දැන් ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ මොර ගැසීම ඇසීමට ඔවුන්ගේ අයුතුකම් නිසා පමාවුසේක. එසේ වූද ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ මොර ගැසීම අසුනු ලැබ ලැබ තවද ලෙමන් වරුන්ගේ හදවත් මොලක් කිරීමට පටන් ගත්සේක. එනම් ඔහු ඔවුන්ගේ බර අඩු කිරීමට පටන් ගත්ත. එහෙත් ස්වාමීන් වහන්සේ ඔවුන්ව වහල්භාවයෙන් පිටතට බේරනු ලැබීම සුදුසු යයි නොදුටුසේක. ඉක්මනින් ඇමන්ගේ සහ ඔවුන්ගේ කුඩා කණ්ඩායම් සරහ මුලා නුවරෙන් සහ ගෙඩියන් සමගින් ළඟා ඔවිට ලිම්හයි නායකයෙක් සකස් කළ සැලස්ම සාර්ථක විය. ඔහු ලෙමන් වරුන්ගේ බැනීම් වලින් බේරී ගිය ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ මොර ගැසීම ඇසීමට ප්‍රමාද වූ මන්ද ඔවුන්ගේ අයුතුකම් නිසාය. දෙවැනි කතාව බොහෝසේ සමාන නමුත් එසේම වෙනස්ය. විස්තර මොසායා 24 වාර්තා කර ඇත. අල්මසා ඔහුගේ ජනතාව ලෙමන් වරුන්ගේ හමුදාව දේශයේ සීමාවට පැමිණිය විට ලිම්හයි දේශයේ වාසය කළ ඔහු හමු වී සාමකාමී විසඳුමක් සකස් කළ. ඉක්මනින්ම ලෙමන් වරුන්ගේ නායකයෝ අල්මාගේ ජනතාව මත ඔවුන්ගේ කැමැත්ත සහ දැරීමට විශාල බරක්ද පැටවීමට පටන් ගත්. 13 පදෙහි අපි මෙසේ කියමු, තවද එය මෙසේ කිසිදු වේ. එනම් ස්වාමීන් වහන්සේගේ හඬ ඔවුන් වෙත ඔවුන්ගේ පීඩාවෙහිදී පැමිණ මෙසේ කීසේක, නොබලාගේ හිස් ඔසවල්පා, තවද යහපත් සැනසිල්ලෙන් සිට පල්ලා. මක් නිසාද මාහට නොබලා කළ ගිවිසුම් මම දනෙමි. තවද මම මගේ ජනතාව සමග ගිවිසුම් තබා තවද ඔවුන් වහල් භාවයෙන් බේරාගන්නෙමි. අල්මා ජනතාව ලෙමනුරුන්ගේ හස්තයෙන් ගලවාගත් අතර සැරහෙම්ලා ජනතාව සමග එකතු වීම සඳහා ආරක්ෂිතව නැවත යාමට සලස්වන ලදී. අල්මා ජනතාවගේ සහ ලිම්හයි රජතුමාගේ ජනතාව අතර ඇති වෙනස එයයි. වෙනස නම් කීපයක් පෙනීමට තිබේ. අල්මා ජනතාව සාමකාමී සහ බොහෝ ධර්මිෂ්ඨය. ඔහුන් දැනටමත් බෞද්ධිස්ම වී ස්වාමීන් වහන්සේ සමග ගිවිසුමකට එළඹ ඇත. ඔහු තමන්ව විපත් පැමිණි විට පෙරදිම පවා ස්වාමීන් වහන්සේ ඉදිරියේ යටහත් පහත් වේ. එම සිදුවීම වෙනස් කළ අදාළ සහ සුදුසුව උන් නිසා ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ වහල් භාවය තබා තිබූ හස්තයෙන් ඉක්මනින්ම අද්භූත ලෙස බේරාගත් මෙම සුද්ධ ලියවිලි වලින් ස්වාමීන් වහන්සේගේ ගැලවීමේ බලය ගැන කියා දේ. යේසු ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය සහ දූත මෙහෙය ගැන කියවෙන අනාවැකි උන්වහන්සේ ලබා දෙන ගැලවීම ගැන අපට පොරොන්දු දේ. උන්වහන්සේ වන්දිගීම සහ නැවත නැගී සිටීම අප සියලු දෙනාටම ශාරීරික මරණයෙන් ගැලවීම ලබා දේ. අප පසු තැවි ආත්මික මරණයෙන් ගැලවෙන්නේ නම් ඒ සමග සදාකාලික ජීවනය රැගෙන එන්නේය. වන්දි ගෙවීමේ සහ නැවත නැගිටීමේ පොරොන්දු ශාරීරික සහ ආත්මික මරණයෙන් ගැලවීමේ පොරොන්දුය. ඒවා දෙවියන් වහන්සේ විසින් මෝසස්ට ප්‍රකාශ කරමින් මෙසේ කීය, මක් නිසාද බලන්න, මේ මගේ වැඩය සහ මහිමය මිනිසාට අමරණීය බව සහ සදාකාලික ජීවය සිද්ධ කිරීමය.
This is my work and my glory to bring to pass the immortality and eternal life of man.
සුද්ධ ලියවිලි තුල අප සඳහා වන අලංකාරව සැලසුම් කළ විශ්වාසවලට වෙනස්ව ලෞකිකත්වයට විරුද්ධව බලවේග සුද්ධ ලියවිලි වල දිග කල් පවතින විශ්වාසවල අභියෝග කරමින් පවතී. ඒවා සතවර්ෂ ගණනාවක් ජීවිතයේ අපගේ හැසිරීම සඳහා සදාකාලික වටිනාකම සහ ප්‍රමිතීන් ගැන අපට උපදෙස් ලබා දී ඇත. ඒවායින් ප්‍රකාශ වන්නේ බයිබල් ඉගැන්වීම් වැරදි බව සහ ආචාර්යන් වහන්සේගේ ඉගැන්වීම් යල්පැන ගිය බව ගිය ඒවා බවය. ඔවුන්ගේ කටහඬවල් මොරගසන්නේ හැම මිනිසෙක් හටම ඔහුගේම ප්‍රමිතියෙන් සකස් කර ගැනීමට නිදහස තිබිය යුතු බවය. ඇදහිලි මත්තුන්ගේ අයිතිවාසිකම් වෙනස් කිරීමට ඔහු උත්සාහ දරති. සුද්ධ ලියවිලි සහ අනාගත වත්තිවරුන්ගේ වචනවල උගන්වන දේවල් වලට ඒවා විරුද්ධය. අපගේ ස්වාමීන් වහන්සේ සහ ගැලවන් කරුගේ දූත මෙහෙය ගැන මෝමන්ගේ පොතේ ප්‍රකාශිත විස්තරයට බයිබලයේ ප්‍රකාශ වන ධර්මයේ දෙවන සාහසයක් එකතු වී තිබෙන කතරම් ආශිර්වාදයක්ද. බයිබලයේ සහ මෝමන්ගේ පොත දෙකම තිබීම ලෝකයට වැදගත් වන්නේ මන්ද පිළිතුර පළවෙනි නීපයි 13 වෙනි පරිච්ඡේදයේ තිබෙන බව මම විශ්වාස කරමි. නීපයි මෙසේ වාර්තා කරයි. තවද දේව දූතයා මට මෙසේ කතා කරමින් අන්‍ය ජාතීන් අතර නුඹතුට මෙම ආත්මීය වාර්තා බැටළු පැටුවාගේ පේරිතයන් 12 දිනාගේ පළමු වාර්තාවේ එය සත්‍ය තහවුරු කරනු ඇත. තවද ඔවුන්ගේ රන්දවා තබාගත් පැහැදිලි සහ අගන දේවාල් දැනුවත් කරනු ලබන්නේය. එනම් දෙවියන් වහන්සේගේ බැටළු පැටුවානන් සදාතන දෙවියන් වහන්සේගේ පුත්‍රයා සහ ලෝකයේ ගැලුම් කරුවානන් බවත්, තවද එම උන්වහන්සේ වෙතට සියලුම මනුෂ්‍යයන් පැමිණිය යුතු බවත්, නැතහොත් ඔවුන්ට ගැලවීම ලබාගත නොහැකි බව සියලුම ඥාතීන්ට භාෂාවන් සහ ජනතාව දැනුවත් කරනු ලබන්නේය.
Neither the Bible nor the Book of Mormon in of themselves is sufficient. Both are necessary for us to teach and learn about the complete doctrine of Christ.
බයිබලයත් මොමන්ගේ පොතත් ඒවා දෙකම කිසිදු ස්වාංශික පූර්ණ සහ සම්පූර්ණ ධර්ම ඉගැන්වීමට සහ ඉගැන්වීමට අවශ්‍ය වේ. එකින අවශ්‍යතා ඒවා කිසි එකක අඩුවන්නේ නැත. අපගේ ගැළවීමට සහ උත්කර්ෂයට බයිබලය සහ මොමන්ගේ පොත යන දෙකම අවශ්‍ය වේ. සභාපති එස්ට්‍රා ටැබ් බෙන්සන් ඉතා බලවත් මෙසේ ගැන්විය, දෙකම එකට පාවිච්චි කළ විට බයිබලය සහ මොමන්ගේ පොත වැරදි ධර්ම අරවුල් අවුල් කරයි. කතා දෙකක් කතා කර අවසන් කිරීම මට අවශ්‍ය වේ. එකක් පරණ ගිවිසුමනි, අනෙක මොමන්ගේ පොතේ. පොත් දෙකම එකට එකතු වන වැඩ කිරීම පෙන්වීමටය. ඒබ්‍රහම්ගේ කතාව ආරම්භයේ හෙළිදරව් කල්දරව් කල් දිවරුන්ගේ ප්‍රතිමා වන්දනාවේ ඔහු ගලවා ගනිමිනි. ඔහු සහෝගේ බිරිඳ සේරා පසුව දුකින් මිදවාගෙන ඔවුන්ගේ පරම්පරා තුළින් පොළොවේ සියලුම ජනතාව ආශිර්වාද වන බවට පොරොන්දු වී ඇත. ඒබ්‍රහම් ඔහුගේ බෑනාව ලෝත් රැගෙන මිසරයේ පිට වී යාම ගැන විස්තරයක් පරණ කිසුම ඇතුළත්ය. දේශයට පළමු තේරීම දෙමින් ලෝත් දොර්දාන් තැනිතලාව තෝරාගෙන සිය කූඩාරම සොදෝමට මුහුණලා ඉදි කළේය. එය මහා දුෂ්කර කමේ නගරයේ ලෝත් සිය ජීවිතයේ මුහුණදුන් ප්‍රශ්න බොහොමයක් ගැන සොයා බලන විට ඔහුගේ කූඩාරමේ දොරකඩ සොදෝමට මුහුණලා ඉදි කිරීමට ලත් ඔහුගේ තීරණය බලපෑවේය. ඒබ්‍රහම් ඇදලි තුමන්ගේ පියා ජීවිත විවිධ අත්දැකීම් ලැබී ඇත. වශයෙන්ම බොහෝ අභියෝග තිබුණු නමුත් ඒ ආදීස්වාදිත ජීවිතයේ ඒබ්‍රහම්ගේ කූඩාරමේ දොර මුහුණලා තිබුණු දිස්සාව අපි නොදැනෙමු. නමුත් උප්පත්ති 13 වෙනි පරිච්ඡේදයේ අවසාන පදයේ ශක්තිමත් ඉඟියක් ඇතේ. එහි මෙසේ සඳහන් වේ, එවිට ඒබ්‍රහම් හෝ ඒබ්‍රහම් තමගේ කූඩාරම රැගෙන හෙබ්‍රෝහි තිබෙන මම්රගේ අලෝන් සහ ළඟට ඇවිත් වාසය කොට ස්වාමීන් වහන්සේට පූජාසනයක් ගොඩ නැගුවේය. මා නොදැන සිටියද මා පෞද්ගලික විශ්වාස කරන ඒබ්‍රහම්ගේ කූඩාරම ඔහු ස්වාමීන් වහන්සේට ගොඩ නැගූ අල්තාරයට මුහුණලා තිබූ බව. මා මෙම තීරණයට ආවේ මන්ද බෙන්ජමින් රජතුමාගේ අවසාන කතාව ඇසීමට ජනතාවගේ එකතු වීම ගැන මෝමන්ගේ පොතේ සඳහන් කතාව මම දනිමි. බෙන්ජමින් රජතුමා ඔවුන්ට උපදෙස් දුන්නේ ඔවුන්ගේ කූඩාරම් දේව මාලිගා වලට මුහුණලා
සැඳීමට
සුද ඔලියවල වලට හැරීම මගින් නපුරු සහ දුෂ්ට මාර්ගවලින් ගැලවී සිටීමට අපට පුළුවන. ශ්‍රේෂ්ඨ මිදුම්කරු ගැලුම් කරුවාණන්ය. මන්ද අවම මරණයෙන් සහ අපව මරණයෙන් සහ පාපෙන් මුදවා ගන්නේ උන්වහන්සේය. බලන්න රෝම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව මම මොමන්ගේ පොත කියවීමෙන් අපට උන්වහන්සේ සමීපට යා හැකි බව මම ප්‍රකාශ කරමි. මොමන්ගේ පොත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තවත් ගිවිසුමගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පළමු ගිවිසුම පරණ සහ අලුත් ගිවිසුම ඕ බයිබලයයි. නැවත මෝමන්ගේ පොත ගැන මගේ මිතුර ස්කොට්ගේ විස්තරය මතක තබා ගමු. එය ශ්‍රේෂ්ඨ පොතකි. මෝමන්ගේ පොතේ වැඩි ශ්‍රේෂ්ඨත්වය සුද්ධ වූ බයිබලය සමග එහි ඇති එකමුතුකම ඔබට මම සාක්ෂි දරමි. යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙනි.
In the name of Jesus Christ. Amen.
Amen.